බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේවය මච්ච පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාතේතං සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සමන්තෝ සග්ගමොක්ඛං ධම්මස්සවන කාලෝ අයං භගවන්තා ධම්මස්සවන කාලෝ අයං භගවන්තා ධම්මස්සවන කාලෝ අයං භගවන්තා තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේවස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං ති සද්ධාවන්ත පින්නතුනි අද මල්ලිකා පෙරේරා මෑණියන් ඒ වගේම මේ දියණිවරුන් සම්පත් පෙරේරා මහත්මයාගේ පුතණුවන් ඇතුළු මේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම එකතු කරගෙන අසල් වාසීන් සම්බන්ධ කරගෙන අද දවසේ මේ බඳු මහ පින්කමක් සිදු කරන්නට සූදානම් වෙන්නේ වසර 3කට ඉහතදී මිය පරලෝ යන්නට හිදුන තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට දයාබර පියාණන්ට මාමට ඥාතිවරයාට ආදි වශයෙන් තම තමන්ගේ ඥාතිත්වයන් කල්පනා කරගෙන වික්ටර් පියදාස පෙරේරා මහත්මයා සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් මිය පරලොව යන අවස්ථාවේ තමන් විසින් සිද්ධ කරගත් කුසල ධර්මයන් ඒ මරණාසන්න අවස්ථාවේ සිහිපත් වුනොත් සුගතියක උපදින්නට එය හේතුවක් වෙනවා. කෙනෙකුට මරණාසන්න මොහොතේ තමන් කළ කුසල කර්ම සිහි වෙන ක්‍රම තුනක් තියෙනවා. කුසල කර්ම හෝ වේවා අකුසල කර්ම හෝ වේවා ඒ ක්‍රම තුනෙන් එක ආකාරයකට තමයි තමන්ට සිහිපත් වෙන්නේ. කර්ම වශයෙන් සිහිපත් වෙන්න පුළුවන්, කර්ම නිමිති වශයෙන් සිහිපත් වෙන්න පුළුවන්, ගති නිමිති වශයෙන් සිහිපත් වෙන්න පුළුවන්. කර්ම වශයෙන් සිහිපත් වෙනවා කියලා කියන්නේ තමන් කළ කුසල කර්මය හෝ අකුසල කර්මය ඍජුවම තමන්ට සිහිපත් වෙනවා. තමන් දානයක් දුන්න හැටි, බණ ඇහුව හැටි, ඒ වගේම සතෙක් නිදහස් කරපු හැටි, කටින පින්කමක් කරපු හැටි, මල් පූජා කරපු හැටි මේ කවරක් හෝ ප්‍රසාදනීය සිතින් ඒ කුසල කර්මය කරන මොහොතේ තමන්ගේ මනෝභාවයන් අවදි වුණා වගේ මේ දැනුත් එතන ඒ මොහොතේ ක්‍රියාව කරමින් ඉන්නවා වගේ ඒ මනෝභාවයන් අවදි වෙනවා ඒ ස්වરૂපය. ඒක තමයි කර්ම අවදි වෙනවායි කියලා කියන්නේ. අර කර්ම නිමිති කියලා කියන්නේ ඒ කුසල කර්මය ඍජුව සිහිපත් වෙනවා නෙමෙයි, ඒකට අදාළ යම් යම් කාරණා සිහිපත් වෙනවා. මල් පූජා කරනවා නම් ඒ පූජා කරලා තියෙන මල් ටික ලස්සනට පෙනෙනවා. එතකොට කටින චීවර පූජා කළා නම් ඒ කටින චීවරේ පෙනෙන්නට පුළුවන්, භික්ෂුන් වහන්සේලා පෙනෙන්නට පුළුවන්. එතකොට දහම් ඇසුවා නම් බණ පොත් ආදී එහෙම නැත්නම් දේශකයන් වහන්සේ මේ වගේ ඒ කරපු යහපත් ක්‍රියාව පිළිබඳව යම් යම් සටහන් තමන්ට සිහිපත් වෙන්න පුළුවන්. ඒවා තමයි කර්ම නිමිති කියන්නේ. ගති නිමිති කියලා කියන්නේ ඒ සිහිපත් වෙන කුසල කර්මයට අදාළව තමන් ජන්මලාභය ලබන තැන පිළිබඳව යම් ඉඟියක් තමන්ට දැනෙන්න පුළුවන්. දේවලෝපදිනවා නම් දිව්‍ය රත් මල් මාලා දෙවි දේවතාවෝ ඒ වගේ කරුණු පෙනෙන්න පුළුවන්. මව කුසක මනුෂ්‍ය ලෝකයක උපදිනවා නම් ඒ විදිහට මනුෂ්‍ය සංඥා ඒ වගේම සමහරට මව කුස හරියට රත් පැහැයෙන් තමන්ට ද යම් ඒ පිළිබඳව සටහන් මතුවෙන්නට දර්ශනය වෙන්නට පුළුවන් බව ධර්මයේ සඳහන්. මේ විදිහට කර්ම කර්ම නිමිති ගති නිමිති කියන කවරාකාරයකින් හෝ තමන් විසින් සිද්ධ කරගත්ත කුසල ධර්ම තමන්ට සිහිපත් වුණොත් ඒ තනත්තා ඒකාන්තයෙන් සුගතියක උපදිනවා. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා කෙනෙක් මිය ගියාට පසුව ඥාතීන් විසින් යම් කුසලයක් සිද්ධ කරලා අනුමෝදන් කරාම ඒ ඥාතිවරයා කොතනක හරි ඉඳලා සතුටු සිතින් අනුමෝදන් වුණොත් ඒ ලබාරිතී ආත්ම භාවයේ සුවපත් කරගන්නා මතු සසර සුවපත් කරගන්නා එය හේතුවක් වෙනවා. කෙනෙකුට එහෙම පින් අනුමෝදන් වෙන්නට නම් සුදුසුකම් දෙකක් තියෙන්න ඕන. පින් අනුමෝදන් වෙනවා කියන එකේ තේරුම මෝදති කියලා කියන්නේ සතුට වෙනවා. අනුමෝදති කියලා කියන්නේ අනුව සතුට වෙනවා. තව කෙනෙක් කරන හොඳ දෙයක් පින්කමක් දැකලා අහලා සතුට වෙනවා. එහෙම අනුමෝදන් වෙන්නට නම් තියෙන්න ඕන පළවෙනි සුදුසුකම තමයි මෙතන අද පින්කමක් කරනවා කියලා දැනගන්නට ක්‍රමයක් තියෙනවා. දැනගන්න අපිට තියෙන ක්‍රම දෙකයි, එක්ක අහලා එක්ක දැකලා. අහන්න දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ළඟට ඇවිල්ලා අහන්න දකින්න පුළුවන්, නැත්නම් ඉන්න තැනක ඉඳලා අහන්න දකින්න පුළුවන්. මියගිය ඥාතිවරයෙක් දේවත්වයක වගේ ඉන්නවනම් ඉන්න තැනක ඉඳලාම අහන්න දකින්න පුළුවන්. ඒතකොට එතන ඉඳලාම සතුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට පැමිණලා ඒ කාරණේ අහන්න දකින්නට පුළුවන්. දැන් මේ නිවසේ ඥාතීන් මේ පින්කම කරනවා, මේ ඥාතීන්ට අසල්වැසියන්ට ආරාධනා කරලා තියෙනවා. ඒතකොට නිවැසියන් දායක වෙලා පින්කම කරනවා, අනිත් අය ඒ පින්කමට සම්බන්ධ වෙලා බණ අහලා හෙට පින්කම කරන ආකාරය දැකලා ඒගොල්ලෝ සතුටයි. ඒගොල්ලෝ දායකත්වයක් දැරුවේ නැතුවට ඒගොල්ලෝ අනුමෝදන් වෙනවා, අහලා දැකලා සතුටයි. එතකොට කෙනෙකුට ඕන නම් ඉන්න තැන ඉඳලා ශක්තිය තියෙනවා නම් එතන ඉඳලා අහලා දැකලා සතුට වෙන්න පුළුවන්, නැත්නම් එතනට ඇවිදින් අහලා දැකලා සතුට වෙන්න පුළුවන්. මේ කවර ආකාරයකින් හෝ සම්නිවේදනය වෙන්නට ඕන අද මේ පින්කමක් කරනවා. හැබැයි මිය ගිය ඥාතිවරයා මනුෂ්‍ය ලෝකයේ කිපදිලා නම් අනුමෝදන් වීමේ යම් ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මොකද දැන් මේ පියාණන් වසර 3ක් මේ ගිහිල්ලා, එතකොට වසර 3ක් ඇතුළත එතුමන් මනුලෝකෙ ඉපදුනා නම් දැන් අවුරුදු දෙකක විතර පොඩා දරුවේ. එතකොට ඒ දරුවා දන්නේ නැහැනේ අපි මේ පින්කමක් කරනවා කියලා දැනගන්න කොහෙත්ම ක්‍රමයක් නැහැ. එහෙම දැනගන්න ක්‍රමයක් නැති නිසා සම්නිවේදනය වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් ගන්නෙ මනුස්සයෙන්ට පින් අනුමෝදන් වෙන්න බෑ කියන එක නෙමෙයි. මනුස්සයෙන්ට අනුමෝදන් වෙන්න පුළුවන්, එක්කෝ මෙතනට කැඳවන්න ඕන නැත්නම් අපි ගිහින් එයාට කියන්න. ඉතින් මේ තාත්තා කොහෙ ඉපදිලා ඉන්නවද කියලා මනුස්ස ලෝකෙක හිටියත් අපට හොයන්න බෑ. ඉතින් එහෙමනම් ගිහින් කියන්නත් බෑ, මෙතනට කැඳවන්නත් බෑ. එතකොට දැනගන්නට ක්‍රමයක් නැහැ. නමුත් පින්කම අපතේ යන්නේ නැහැ. අපේ පියාණන්ට මේ කුසලයේ ලැබේවා, එතුමන්ගේ භවගමන සුවපත් වේවා කියලා මේ හැම දිනම හොඳ සිතින් ප්‍රාර්ථනා කරනකොට ඒ පියාණන් කවර ආත්ම භාවයක හිටියත් යම් සහනයක් සැලසෙයි. හැබැයි අර දැනගෙන හිත සතුටු කරගන්නකොට තවන්න කරගත්තා වගේ ශක්තිමත් කුසලයක් සිද්ධ වෙනවා. එහෙම දැනගෙන සතුටු වෙන්න ක්‍රමයක් නැතිනම් එක්තරා සහනයක් සැලසෙනවා. දැන් සමහරට අපටත් අපි අකාලමිය ගියා නම් අපේ මව්පියෝ ඥාතීන් තාම පින් කර කර අනුමෝදන් කරන ඇති පෙර භවයේ. පෙර භවයේ කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙම කොහේ හරි ඒවා කරන්න හරි අපි දන්නේ නැහැ. හැබැයි ඒවෙන් අපට යම් සහනයක් සැලසෙන්න පුළුවන්, දන්නේ නැති නිසා අනුමෝදන් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා පින් අනුමෝදන් වෙන්නට තිබිය යුතු පළවෙනි සුදුසුකම තමයි අහන්න දකින්න මේ ක්‍රම දෙකකින් එකකින් සම්නිවේදනය වෙන්න. දෙවනි කාරණේ තමයි දුෂ්කරම කාර්ය. ඒ මොකක්ද? ඇහුවට දැක්කට පමණක් මදි, අහලා දැකලා හිත සතුටු කරගන්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවා. ඒක ඉතින් මරුණට පස්සේ ඉබේ පහළ වෙන එකක් නෙමෙයි, ජීවත් වෙලා ඉන්න කාලේ පුරුදු කරලා තියෙන්න ඕනේ. හොඳ දේවල් ගැන සතුටු වෙන්න, පින්කම් ගැන සතුටු වෙන්න. පින්කම් වල වටිනාකම, බණ ඇසීමේ වටිනාකම, දන් දීමේ වටිනාකම, අනිත් අයට උපකාර කිරීමේ වටිනාකම, මේවා තේරුම් ගන්නට ජීවත් වෙලා ඉන්න කාලේ වට මනස පුහුණු කරලා තියෙන්න. එහෙම ජීවත් වෙලා ඉන්න කාලේ පුහුණු නොකරපු කෙනෙකුට අනිත් අය කොච්චර පින්කම් කළත් අහන්න දකින්න පුළුවන් වෙන්න පුළුවන්, නමුත් අනුමෝදන් වෙන්න දුෂ්කරයි. ඒ නිසා දැන් අපිට සාමාන්‍යයෙන් හැඟෙන්නේ කෙනෙක් මිය ගියාම අපි පින් අනුමෝදන් කරනවා, පින් අනුමෝදන් වෙලා ඒගොල්ලෝ සැපතට පත් වෙනවා, එහෙම තමයි අපිට හිතෙන්නේ. නමුත් ඒක මේ අහම්බෙන් සිද්ධ වෙන කාර්යයක් නෙමෙයි. මේ කවර කරුණක් වුණත් සසර ගමනේ පුරුදු පුහුණු කරපු ස්වභාවයත් එක්ක තමයි ඒවා తీරන්නේ. එහෙම නැතිනම් සමහර කෙනෙක් කරන පින්කම ගැනම හිත නරක කරගන්නත් පුළුවන්. එහෙම හුරු පුරුදු වෙලා නැත්නම් මේ පියාණන් ජීවත් වෙලා ඉන්න කාලේ යම් තාක් එතුමා කුසලයට දහමට සිත් නැඹුරු කළාද, ඒ ප්‍රමාණය එතුමාට උදව් වෙනවා මේ කරන කුසල් දහම් අනුමෝදන් වෙලා භව ගමන සුවපත් කරගන්න. ඒ නිසා කෙනෙක් මිය ගියාම අපට උදව් කරන්න පුළුවන් වෙන්නේ පින්කමක් කරලා හරි, ඒ අය මේ ජීවත් වෙලා ඉන්න කාලවකවාන තුන ඒගොල්ලන්ගේ මනස හසුරුවාගත් ස්වභාවයක්. ඒව මොනම කුසලයකටවත් සිත යොමු නොකරපු කෙනෙකුට අපි කොච්චර උත්සාහ කළත් ඒ අයට යහපතක් කරනවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. මට මතකයි වේරුකාන මහනායක හඳුරු වැඩ ඉන්න කාලේ එක මිනිස්සෙක් එක්කන් ආවා ප්‍රේතීකාරුණය. පස්සේ ඉතින් නායක හඳුන් ළඟට ගෙනාවා. නායක හඳුන් ඔය කවුද? එතකොට මේ ගෙදර මිය ගිය තාත්තයි කියලා කිව්වා. ඉතින් නායක හඳුන් අහුවා, ඉතින් ඇයි මේ කරදර කරන්නේ? ඇයි පින් අනුමෝදන් වෙලා ගියේ නැත්? මොකද මේ ප්‍රේතයා කිව්වේ මේගොල්ලෝ පින්කම් කළේ මගේ සල්ලි වලින්. මගේ සල්ලි වලින් නෙමෙයි, ඒගොල්ලන්ගේ සල්ලි වලින් පින්කමක් කළොත් විතරයි මම යන්නේ. එතකොට දැන් කීයක් හරි එකතු කරලා තියාගෙන හිටියා මැරෙන මොහොතේක දීුණා. ඒකෙන්ම එතනම මල ප්‍රේතෙක් කියලා වපන්නා. දැන් ඉතින් අර ඉන්න අයටත් කරදර කරනවා. දැන් ගෙදර මිනිස්සුත් වැඩි හොඳට තාත්තා එකතු කරලා තිබිච්ච සල්ලි අපි කාලා වියදම් කරනවට වඩා ඒක පින්කමට යොදමු කියලා ඒක යොදමු පින්කම. නමුත් ප්‍රේතයා එක වැරදි විදිහටයි වටහා ගත්තේ. දැන් හරිනම් මම නැතත් මගේ සල්ලි ටික පින්කමට වියදම් කළා මමත් දායක වුණා කියලා සතුට වෙන්න පුළුවන්. ඉතින් කොහොම සතුට වෙන මිනිස්සයා වෙලා ඉඳද්දිත් එහෙම සතුට වෙන්නට මනස පුහුණු කරගත්තේ නැත්නම් ප්‍රේතයා වෙලා කොහොමවත් කරන්න බැහැ. ඉතින් ඒ නිසා මේ අපි හිතන තරම් සරල දෙයක් නෙමෙයි මේ පින් අනුමෝදන් කරනවා කියන එක. ජීවත් වෙලා ඉන්න කාලේ අපේ මනස පුහුණු කරලා තියෙන ප්‍රමාණය තමයි අනුකරණ කුසල් දහම් පිළිබඳව අපට සිත් පහදවාගෙන සිත සතුට කරගෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම යමක් සිහි කරන්නට ඕන, කිසිම දායක කිසිම කෙනෙක් අනුන්ගෙන් පින් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ දරුවෝ අපට හත් දවස් පින්කම කරයි, තුන් මාස පින්කම කරයි, අවුරුදු මොකටද නිකන් අපි මෙහි ඉඳන්ම පරදත්ත උපජීවීන් වෙන්නට ප්‍රාර්ථනා කරගෙන යන්නේ අනුන්ගෙන් යැපෙන්න. ඉතින් අපිට මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපිට කුසල් කරගන්න පුළුවන් අපේ සසර ගමනට පිටතින්. ඒ මිය ගියාම දරුවෝ එකතු වෙලා ඥාතීන් එකතුලා පින්කම් කරන එක ඒගොල්ලන්ගේ වැඩ. ඒගොල්ලන්ගේ සත්පුරුෂකම මත, ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම මත, ඒගොල්ලන්ගේ සද්ධාව මත, ප්‍රඥා මත ඒවා තීරණය වෙයි. ඒ කරනවද නොකරනවද කියන එක ඒගොල්ලන්ට බාර දීලා අපේ භව ගමනට ප්‍රමාණවත් වෙන කුසල් දහම් ජීවත් වෙලා ඉන්න කාලේ තමන් අතින්ම හැකි තාක් සිද්ධ කරගන්නට තමන් උනන්දු වෙන්න. ඒකයි ඥානවන්ත ක්‍රියාව. මේ ගියාට පස්සේ මිය ගිය අයගේ ගුණ සිහිපත් කරලා පින්කම් කරනවා නම් ඒක ජීවත් වෙලා ඉන්න අයගේ සත්පුරුෂ යුතුකම. අද මේ මෑණියන් මේ දරුවන් සියලු දෙනා එකතු වෙලා මේ පියාණන් වහන්සේ වෙනුවෙන් මෙබඳු පින්කමක් කරන්න අදහස් කරන්නේ පියාණන්ට අවශ්‍ය විදිහේ බොහෝ කුසල් දහම් එතුමන් සිද්ධ කරගන්නට ඇති ජීවත් වෙලා ඉන්න කාලේ. නමුත් බිරිඳ හැටියට දරුවන් හැටියට තමන්ගේ සත්පුරුෂ ධර්මයක් පවතිනවා. පිතාත්ත ජීවත් වෙලා ඉන්න කාලේ අපට මේ විදිහට උපකාර කළා, අපි හැදුවා වැඩුවා පෝෂණය කළා, අපට ලෝකේ දැක්වුවා, ලෝකේ පෙන්වුවා, අපට මනුෂ්‍ය ධර්ම කියා දුන්නා. ඒ නිසා එතුමන්ගේ භව ගමන සුවපත් කරන්න අපේ ශක්ති ප්‍රමාණයෙන් කුසල් දහම් සිද්ධ කරනවා කියන සත්පුරුෂ පරමාර්ථය ඇතිවයි. වසර 3ක් ගත වෙන දවසෙත් මේ මෑණියන් මූලිකත්වයෙන් තබාගෙන මේ දරුවන් ඥාතිවකට වඩා අද මේ මහා පින්කම සිද්ධ කරා. ඉතින් හැම දිනම මේ මොහොතේ සූදානම් වෙන්නේ ටික වෙලාවක් තමන්ගේ ජීවිතයට මෙලවට පරලවට ප්‍රයෝජනවත් වෙන දහම් කරුණු ශ්‍රවණය කරලා ඒ සිදු කරගන්න කුසලයට හෙට දවසේ දන් පැන් පූජා කරලා ඒ සිද්ධ කරගන්න මහා කුසලයට ඒ වසර 3කට ඉහත දිනේ පරලෝ යන්ට එතන වික්ටර් විජේදාස පෙරේරා මහත්මයා සිහිපත් කරලා එතුමන්ට අනුමෝදන් කරා. අද දවසේ පින්නතුන්ට ධර්මානුශාසනා කරන්නට අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත පිළිබඳව ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට දේශනා කළ වටිනා ගාථා ධර්මයක් ධම්මපදයේ සහස්ස වර්ගයේහි සඳහන් වෙන ගාථාව. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මගතම ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මගත. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වසර 100ක් විතර යම් කෙනෙක් නිරෝගීව ජීවත් වෙනවා නම් කොච්චර වටිනවද කියලා. දැන් මේ තාත්තා අවුරුදු 100ක් විතර හොඳට නිරෝගීව ඔත්පොළ වෙලා නෙමෙයි හොඳට නිරෝගීව සුවසේ ජීවත් වුණා නම් මේ දරුවන් කැමති, මේ මෑණියන් කැමති. එතකොට මේ මෑණියන් වසර 100ක් විතර හොඳට නිරෝගීව ජීවත් වෙනවා නම් මේ දරුවෝ කැමති. එතන අපට සමීපතමයන් එහෙම බොහෝ කාලයක් ජීවත් වෙනවා දකින්න. අපේ ජීවිත බොහෝ කාලයක් පවතිනවට අපි කැමති. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් දේශනා කරනවා වසර 100ක් ජීවත් වුණත් ජීවිතේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවයේ වටහා නොගෙන නම් ජීවත් වෙන්නේ, ඒ කියන්නේ දැක්මක් නැතුව නම් ජීවත් වෙන්නේ, එබඳු මිනිසුන්ගේ ජීවිත අර්ථ ශූන්‍යයි. අවුරුදු 100ක් ජීවත් වුණා කියලා ඒ ජීවිත අර්ථවත් වෙන්නේ නැහැ. ඇයි? ඒ වසර 100ක් ජීවත් වෙලා ලෝකේ ගැන ජීවිතය ගැන දහම දකින්නට බැරි නම් නිකම් මෙතෙන් සසරින් ගෙන ආපු කුසල කුසල කර්ම භුක්ති විඳමින් හම්බ කරගත්තු දේවල් කාලා මැරිලා නැහැ කියන විතර. ඉතින් ඕක අමුත්තක් නෙවෙයි ඕක ඉතින් සත්තුන්ටත් සිද්ධ වෙනවා. දැන් සමහර සත්තු ඉන්නේ අවුරුදු 200 ජීවත් වෙන. එහෙම ජීවත් වුණා කියලා උන්ගේ තිරසංගම යමුතු වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ ඉතින් මිනිස්සුත් වසර 100ක් 200ක් ජීවත් වුණා කියලා අමුත්තක් වෙන්නේ නැහැ. අමුත්තක් සිද්ධ වෙන්නේ කොතනද? ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව යම් දැක්මක් ඇතිව ජීවත් වෙන්නට පුළුවන්. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරන අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය ගැන ලෝකය ගැන පැහැදිලි දැක්මක් නැතිනම් එබඳු ජීවිත අර්ථ ශුන්‍යයි. ඒකවහන් ජීවිතං සෙයෝ පස්සතෝ ධම්මමුත්තම. එක දවසක් ජීවත් වෙලා මැරුණත් කමක් නැහැ. ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව දහම දකි. එනිසා බොහෝ කල් ජීවත් වුණාද නැද්ද කියන කාරණේ මත නෙමෙයි මිනිස් ජීවිතයක් අර්ථවත් වෙන්නේ, පුද්ගලයාගේ දැක්ම කෙබඳුද කියන කාරණයක් එක්ක. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් අපි මේ ජීවත් වෙන කාලේ ලෝකය ගැන තමන් ගැන අපි කිසිම දැක්මක් වැටහීමක් නැතුවද ජීවත් වෙන්නේ? ඒ අපට ජීවිතය ගැන ලෝකය ගැන වැටහීමක් තියෙනවා, දැනුමක් තියෙනවා. හැබැයි දැනුම කියන්නේ එකක්, වැටහීම කියන්නේ එකක්, දැක්ම කියන්නේ තවත්. දැන් අපිට ජීවිතේ ගොඩක් දේවල් පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. අපි ඉගෙනගෙන නොයෙක් විෂයන් පිළිබඳව, නොයෙක් ලෝකේ කර්ම පිළිබඳව අපිට දැනුමක් තියෙනවා. ඒක වෙනම කාරණා. හැබැයි ඒ දන්නා જાති පැහැදිලිව දැක ගන්නවා කියන එක පහසු කාරණයක් නෙවෙයි. අපි සරල උදාහරණයක් අරගෙන බලුවොත්, අපි උපන්න දවසේ නේද හුස්ම ගන්නවනේ. හුස්ම ගන්න එක අපට අමුතු දෙයක් නෙමෙයි. හුස්ම ගන්න එක ගැන නොදන්න කෙනෙක් කවුරුවත් නැහැ. දැන් වෛද්‍යවරයෙක් වගේ ගත්තහම අපටත් වඩා හොඳට ඒ පිළිබඳව දන්නවනේ. හැබැයි වෛද්‍යවරයෙකුට උනත් සාමාන්‍ය මිනිස්සෙකුට උනත් ඔය හැමදාම කරන වැඩේ, හැම තත්පරයකම සිද්ධ වෙන වැඩේ හොඳටම දන්න කාර්යය. එක විනාඩි 5ක් හුස්ම වැටෙන හැටි සිහියෙන් බලන් ඉන්න කිව්වොත් බොහොම නොකරපු කෙනෙකුට ඒක හරිම දුෂ්කර කාර්යයක්. හිතට එක එක જાති මතක් වෙනවා, හුස්ම වැටෙන එක නොදැනී යනවා, එක එක කතන්දර කියනවා. මේ විනාඩි 5ක් ඒක දිහා බලන් ඉන්න කිව්වොත් ජීවිත කාලෙම හැමදාම කරන වැඩේ. කොච්චර ඇබ්බැහිය නිසා කළා වුණත්, කොච්චර ගැන දැනුමක් තිබුණා වුණත් පැහැදිලිව දැක්මක් ඇති කරගන්නවා කියන එක පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා ජීවිතය ගැන අපට දැනුවත් වෙන්නට පුළුවන්, ලෝකය ගැන දැනුවත් වෙන්නට පුළුවන්. ඒ දන්නා ජීවිතය ගැන, දන්නා ලෝකය ගැන පැහැදිලි දැක්මක් ඇති කරගන්නට පහසු කාරණයක් නෙමෙයි. ඒක දිගු කලක් පුහුණු කරන්න ඕන. ඒ සඳහා බුදුහාමුදුරුව අපට පියවර තුනක් දේශනා කරා. අපේ ඥානය තීව්‍ර වෙන අවස්ථා තුනක්. පළවෙනි අවස්ථාව තමයි සුතමේ ඥානය. සුතමේ ඥානය කියලා කියන්නේ අහලා දැනගන්න. බණ අහලා, අන්නයිගේ දේශනා අහලා, පොතපත කියවලා, ඇසීමෙන් හෝ කියවීමෙන් අපි ඇති කරගන්න පරිබාහිර දැනුම සුතමේ ඥානය. ඒක ඉතින් වර්තමාන විවහාර භාෂාවෙන් කියනවා නම් දැනුගක්. දැනුගක්කමින් යම් කිසි කෙනෙක් ඉහළට යනකොට ගුරුවරු, ආචාර්යවරු, කතිකාචාර්යවරු, මහාචාර්යවරු මෙහෙම විවිධ මට්ටම් වලට ඒ පුද්ගලයාගේ දැනුගක්කම වර්ධනය කරගන්න පුළුවන්. ඒක අවශ්‍යයි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන එපමණකින් ලෝකයේ ගැන නිවැරදි දැක්මක් තියෙනවා කියලා කියන්නේ නැහැ. ඇයි? අපිට පේනවනේ ගොඩාක් දැනුගක්කම් තියෙන අය පවා ජීවිතේ පොඩි කාරණා පටලව ගන්න හැටි, මෙලෝ පරලෝ දෙකම විනාශ වෙන වැඩ කටයුතු කරගන්න හැටි, බොහෝ අපරාධ කරන හැටි, පව්කම් කරගන්න හැටි, සමහරට අනුන්ට ගොඩාක් දේවල් කියලා දෙනවා, තමන්ගේ ජීවිතේ පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න බැරුව අගමුල පටලව ගන්න හැටි. දැන් සමාජයේ අපි ගොඩක් වෙලාවට දකිනවා, දැන් අලුත් විෂයක් තියෙනවනේ උපදේශනය කියලා, කවුන්සලින් කියලා. අනිත් අයගේ පෞල් ජීවිතවල ප්‍රශ්න උත්තර විශ්ලේෂණය කරලා මෙතනයි ගැටලුව තියෙන්නේ, මෙහෙම කියපේක වැරදි, මෙහෙම හිතපේක වැරදි, මෙහෙම වෙන්න ඕන, ඔක්කොම උපදෙස් දෙනවා. තමන්ගේ ජීවිතේ ප්‍රශ්න කරන ඔක්කොම පටලවාගෙන ඔක්කොම අච්චාරුවක් කරගන්න. දැන් අච්චර උපදෙස් දෙන කෙනාට ඇයි මේක දකින්න බැරි වුනේ? එහෙම එකක් තියෙනවා ලෝකේ. බණ කීමත් එහෙම නෝන. අපට අනිත් අයට කියා දෙන්න පුළුවන් මෙහෙමයි, අර එහෙමයි, බුදුබණ මෙහෙමයි කියලා කියා දෙන්න පුළුවන්. හැබැයි Tamanට සිද්ධ වෙනකොට ඒ කියපු කාරණේම Taman අත් දකිනකොට ඒක සිහිනුවණින් දකින්න ශක්තිය නැතිනම් ඒ අනුන්ට කියන එකේ, අනුන්ට ලියන එකේ, අනුන්ට දේශන එකේ ඇති ප්‍රායෝගික වටිනාකමක් නැහැ. අනුන්ගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. බණක් කියවහම අනුන් යහපතක් කරගන්න පුළුවන්. ඒ කියන බණේ මට පිළිහිටන්න බැරි නම් ඒ කියන කාරණා මට දකින්නට මගේ මනස අවදි කරගන්න නැත්තම් ඒක මට ප්‍රයෝජනයක් නැහැ. උගන්නනේ දැන් අනිත් අයට යහපතක් වෙන්න පුළුවන්. Tamante ඒවා පිළිහිටන්න බැරි නම් Tamante ඒවා ප්‍රතිලාභයක් නැහැ. බුදුරජාණන් වහන්සේ එය හඳුන්වන්නේ ගෝපෝ ගාව ගණයන් පරේසං. අනුන්ගේ ගවයින් බලා ගන්න ගොපල්ලෙක් වගේ. ගවය ටික බලා ගත්තාම ඉතින් ගවයින්ටත් හොඳයි, ගව හිමියාටත් හොඳයි, ගොපල්ලටත් හොඳන්නේ හැමදාම බලමුත්‍ර නාගෙන පස්සෙන් ගිහිල්ලා අර ගවයෝ ටික රැක බලාගෙන තියෙනවා. ගොපල්ලා ඉතින් හැමදාම ගොපල්ලම තමයි. ගවයෝ ටිකත් රැකෙනවා, ගව හිමියත් රැකෙනවා. ඒගොල්ලන්ට යහපතක් වෙනවා. Tamanට වෙච්ච යහපතක් නැහැ. හැමදාම පස්සෙන් ගිහිල්ලා විතරයි. ඒ වගේ දසූ පමණට ලියු පමණට අනුන්ට උපදෙස් දීපු පමණට ලෝකෙට පිහිටක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතේ කොච්චර අර්ථ සම්පන්න වෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ අනුන්ට කියන කරුණ තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව පැමිණෙනකොට සිහි බුද්ධියෙන් දකින්නට පුළුවන් නම් පමණයි. එසේ දකින්නට බැරි නම් ඒ ජීවිත අර්ථ සම්පන්න නැහැ කියලා. ඊළඟට දෙවන කාරණේ තමයි චින්තාමය ඥානය. සොතමය ඥානය කියලා කියන්නේ ඇසූ දැනුම, කියවූ දැනුම, පොදුවේ ගන්නකොට දැනුගත්කම, ඒකෙනොත් ඥානය යම් ප්‍රමාණයකට අවදි වෙනවා. චින්තාමය ඥානය කියනකොට ඊට වඩා ගැඹුරට යනවා. මොකද චින්තාමය ඥානය කියන්නේ අර අහපු කියවපු දේවල් පිළිබඳව ගැඹුරට සිතා බලනවා. හැබැයි සිතා බලන්නේ නිකම්ම නිකං අවිචාරවත් නෙමෙයි. නිකම්ම තමන්ට ඕන ඕන හැටියට කල්පනා කළා කියලා චින්තාමය ඥානය වැඩෙන්නේ නැහැ. චින්තාමය ඥානය වැඩෙන්නේ ඒ කල්පනා කරන කාරණයට අදාළ සිද්ධාන්ත වලට අනුකූලව කල්පනා කළොත් විතරයි. උදාහරණයක් ඇටියට අපි ගණිතය පිළිබඳව කල්පනා කරනවා නම් ගණිතයේ මූලික සිද්ධාන්ත වලට අනුවන කල්පනා. එතකොටයි ගණිතමය ඥානය වැඩෙන්නේ. විද්‍යාව ගැන කල්පනා කරනවා විද්‍යාවේ මූලික සිද්ධාන්ත වලට අනුවන කල්පනා. ඉතිහාසය ගැන කල්පනා කරනවා ඉතිහාසයේ ඓතිහාසික සිද්ධාන්ත වලට අනුවන කල්පනා. සාහිත්‍ය ගැන නම් ඊට අනුව, කලාව නම් ඊට අනුව, දහම නම් දහමේ මූලික සිද්ධාන්ත. නිකන් Tamanට ඕන ඕන රුචි අරුචිකම් මත හිතුවයි කියලා චින්තාමය ඥානය වැඩෙන්නේ නැහැ. දැන් අද සමහරවට එහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කරන එක එක මතවාද ප්‍රකාශ කරනවා. ඒවා චින්තාමය ඥානයේ මනෝ විකාර කියලායි කියන්නේ. දැන් ඔය කියන්නේ ලංකාවේ තම බුදුහාමුදුරුව පහළම. කොහොමද කියන්නේ? දැන් මේ භාවනා කරනකොට පේනුණා, හීනෙන් දැක්කා. ඉතින් ඒවට මනෝ විකාර කියන වරෙන්ද වෙන කියන දෙයක් නැහැ. ඉතිහාසය බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද නැද්ද කියන එක ඉතිහාසයට සම්බන්ධ කරනවා. ඉතිහාස කාරණයක් සනාථ කරනවා නම් ඓතිහාසික සිද්ධාන්ත වලට අනුව. ඒ කාරණා ටික කාටවත් පිළිගන්න පුළුවන් විදිහට මතු කළා නම් ඔකට ඉතින් ගෝරනාඩු කරන්න දෙයක් නැහැ. කාටවත් පිළිගන්න වෙනවා. ඉතින් පිළිගන්නට සුදුසු ඓතිහාසික සාධකයක් නැත්නම් ඉතින් ඒකට වෙන වෙන જાති කිව්වයි කියලා එතන ගොඩනැගෙන්නේ නිකන් පටලැවිල්ලක් විතරයි. ඒ නිසා අපි යමක් පිළිබඳව චින්තාමය ඥානයක් ගොඩනගනවා නම් එයට අදාළ ආවේනික මූලික සිද්ධාන්ත වලට අනුව කල්පනා කරන්න කොහොමද වෙන්නේ? එහෙම කල්පනා කරනකොට අර උගත් පුද්ගලයාට වඩා ගැඹුරට එතනත්තගේ චින්තනය වැඩේ. එහෙම චින්තන ශක්තියෙන් වැඩුණු අය අපි හඳුන්වන්නේ උගතුන් කියලා නෙමෙයි. එයයි හඳුන්වන්නේ බුද්ධිමතුන්. එයයි හඳුන්වනවා චින්තකයෝ, දාර්ශනිකයෝ, පඬිතුයෝ, විද්‍යාඥයෝ. මෙහෙම අපි හඳුන්වන්නේ නිකන් අර අනුන්ගෙන් අහපු පොතෙන් කියවපු දැනුමෙන් නැවතිලා නැහැ. ගැඹුරට ඒවයේ සිද්ධාන්ත අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කළාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් නැවුම් දෙ නිර්මාණය කරන්න. අර පරණ තිබුණට වඩා අලුත් ක්‍රම සම්පාදනය කරන්න. සමහරවිට තව අවුරුදු 25කින් මෙහෙමයි වෙන්නේ කියලා ඒගොල්ලන්ට නිකන් අනාවැකි කියනවා වගේ කියන්න පුළුවන්. අපිට හිතාගන්න බෑ කොහොමද කියන්නේ කියලා. හැබැයි කියන දේවල් හරියනවා. ඒ කොහොමද? අර මූලික සිද්ධාන්තය අනුව ගැඹුරට කල්පනා කරනකොට හේතුයෙන් ඵලයෙන් සාධක ගණනය කරලා ඒ බඳු කාරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මේ කියන චින්තාමය ඥානයේ තිබුණා වුණත් බුදුහාමුදුරෝ දේශනා කරන ප්‍රමාණවත් නෑ. ඒ චින්තනයට යෝග්‍ය කාරණේ පැහැදිලිව දකින්නට ශක්තිය නැතිනම්. ඒ නිසා මහා දාර්ශනිකයෝ හැටියට ඉන්න අය, මහා චින්තකයෝ හැටියට ඉන්න අය, මහා බුද්ධිමතුන් හැටියට ඉන්න අය වුණත් අර සුනීත සෝපාකට තිබිච්ච ලෝකයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැක්ම නැහැ. කුමක් නිසාද? ඒ තමන්ගේ මනස ගැන, ලෝකය ගැන හරියටම සිද්ධ වෙන දේ සිහිනුවණින් දකින්නට පුහුණු වෙලා නැතිනම් මොන දාර්ශනිකයෝ වුණත් කරුණක් පැමිණෙනකොට කඩා වැටෙන්නට පුළුවන්. මොන චින්තකයවනත් කාරණයක් පැමිණෙනකොට කඩා වැටෙන්නට පුළුවන්. ඒ නිසා සුතමේ ඥානයෙන් නවතින්නේ නැතිව චින්තාමය ඥානයෙන් නවතින්නේ නැතිව තුන්වෙනි ඥානයට අපි යන්නට ඕනේ භාවනාමය ඥානය. මොකද්ද භාවනාමය ඥානය කියන්නේ? භාවනාමය ඥානය කියනකොටම අපිට ඔළුවට එන්නේ මොකද්ද? කකුල් දෙක වකුටු කරගෙන කොන්ද කෙලින් තියාගෙන අත් දෙක එක උඩ තියාගෙන දණු කඳේ ගැහුවා වගේ ඉන්න ස්වභාවයක් මතක් වෙනවා. ඒ අපිට මතක් වෙන්නේ භාවනාව නෙවෙයි පින්නතුනේ ඉරියව්වයි මතක් වෙනවා. ඉරියව්වක් ඕන. හැබැයි භාවනාව කියන්නේ ඉරියව්ව නෙමෙයි. මට මෙච්චර වාඩි වෙලා ඉන්න පුළුවන් මෙච්චර මෙහෙම ඉන්න ඒක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ අර ඇසු කරුණු අර සිතූ කරුණු ඇත්තටම ක්‍රියාත්මක වෙනකොට සිහිනුවණින් ඒවා දිහා බලන්නට පුළුවන්. ඒක හඳුන්වන මොන භාවනාව කියලාද? සතිපට්ඨාන භාවනාව. සියලුම භාවනා සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන නොවන භාවනාවක් නැහැ. සතිපට්ඨානෙන් තොරව භාවනා කරන්න බෑ. සමද භාවනා කිව්වත්, විදර්ශනා භාවනා කිව්වත්, ඔය කර්මස්ථාන මොක කිව්වත්, ඔය හැම එකක්ම පාදක වෙන්නේ සතිපට්ඨාන. ඒ කායනෝ අම්බික්කවේ මග්ගෝ සත්තානං විසු. එකම මගයි තියෙන්නේ. මොකන්ද සතිපට්ඨාන? සිහිය පිහිටුවාගෙන, නොවන පිහිටුවාගෙන ඒ දිහා බලන්නේ. වෙන ක්‍රමයක් නැහැ ලෝකෙ තේරුම් ගන්න. අර කොච්චර අහලා තිබුණත් කොච්චර හිතලා තිබුණත් ප්‍රමාණවත් නැහැ. ඒක සිද්ධ වෙනකොට සිහියෙන් බලන්න බැරි නම් ඇති තේරුමක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඇයි අපිට සිහියෙන් බලන්න බැරි ඒවා සිද්ධ වෙනකොට? දැන් අපිට කියනකොට, අහනකොට, හිතනකොට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. අනේකාට උපදෙස් දෙන්නත් පුළුවන්. ඒකම Tamanට සිද්ධ වෙනකොට ගන්න දිනවත් වෙන ගතියක් එනවා. දැන් අපි හිතමුකෝ දැන් පන්සලට ගිහිල්ලා අපි බණක් අහනවා. බණක් අහනකොට හාමුදුරුවෝ කියා දෙනවා දුක්ඛ සත්‍යය ගැන. දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට දැන් එකින් එක කාරණා හාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් සමගම සුවීම, බලාපොරොත්තු කඩවීම, අපේක්ෂා කරන දේ නොලැබීම දුකයි කියලා එක එක හේතු උදාහරණ සහිතව පැහැදිලි කරනවා. දැන් පැහැදිලි කරනකොට අපිට මේ කියන කතන්දරේ හොඳට තේරෙනවා. එනිසා අපි අවසානයේ ධර්මය අහගෙන ඉඳලා කියනවා අද තමයි මටත් හොඳටම දුක්ඛ සත්‍ය තේරුනේ. මටත් මේ දුක්ඛ සත්‍ය ඇතුළේ චතුරාර්ය සත්‍ය මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයෙම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනාවකුත් කරගෙන ගෙදර යනවා. ගෙදර ගියාට පස්සෙම බලාපොරොත්තු වෙච්ච දේවල් වෙනස් වෙනවා. සරසම් කරගෙන හිටපු දේවල් වෙනස් වෙනවා. අප්‍රියමනාප පුද්ගලයොත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. කාර්යාලයේ, ආයතනයේ, සමාජ සේවා කටයුතු කරනවා. ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙනවා. හදිස්සිය ලෙඩ දුක් හැදෙනවා. දැන් මේවා එකින් එක එනකොට මොකද මහත්තයා මේ දවස්වල පන්සලටවත් ආවද? කියලා වරක් නැහැ, කරදර ඉවරයක් නැහැ. එහෙන් ලෙඩ වෙනවා, එහෙන් මැරෙනවා, ඔක්කොම සරසම් කර ඔක්කොම වතුර ගියා. කන්ද මන්ද මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ. මට ඇති වෙලා තියෙන, එපා වෙලා තියෙන දැන් ජීවිතේ. එහෙම කියනවා. දැන් පන්සලේදී ඒ ටික අහගෙන ඉන්නකොට මට මේ ජීවිතේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අර ලෙඩවීම දුකයි, ප්‍රේමනාප දේවල් නැතිවීම දුකයි, බලාපොරොත්තු කඩවීම දුකයි කියලා කියා දෙනකොට ආයෙම බන. ඒව ධර්මය. අනේ මටත් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා. ගෙදරවිලා ඒකම අත්විඳින්න ලැබෙනකොට එතකොට බන නෙවෙයි ඒවා. එතකොට ධහම නෙවෙයි. එතකොට මට එපා වෙලා තියෙන්නේ. එතකොට ඒවත් එකල ගැටිලා ප්‍රතික්ෂේප කරනවා. අහගෙන ඉන්නකොට ධහම සිද්ධ වෙනකොට ධහම නෙමේ කරදරයක් විතරයි. කියා දෙනකොට ධහම, Tamanට සිද්ධ වෙනකොට ධහම නෙමේ අර්බුදයක් විතරයි. දැන් අපි කවද්ද ධහම වටහා? අහගෙන ඉඳලා ප්‍රාර්ථනා කරනවා මට මේ ජීවිතේම අවබෝධ වේවා කියලා. අවබෝධ වෙන ළඟට එනකොට අපි උඩපණිනවා. අපි පලා යනවා. අපි කේන්ද්‍රි ගන්නවා. ඇයි මේ? ඇයි එහෙම වෙන්නේ? අහගෙන ඉන්නකොට තරම් සනීප නැහැ දේවල් සිද්ධ වෙනකොට. අහගෙන ඉන්නකොට නම් ඉතින් ඔය වාඩි වෙලා ඉඳීමේ අමාරුව විතරයි. ඒකත් වාඩි වෙලා ඉන්න ගමන් තමයි නම් පිට එකට හරි හේතු වෙලා සුවසේ අහගෙන ඉන්නවා. එහෙම අහගෙන ඉන්න එක වැරදි කියනෝ නෙමෙයි. අමාරු නම් ඉතින් එහෙම අහගෙන ඉන්න හැරෙන්න වෙන මොකක් කරන්නද? දැන් ලෙඩවීම දුකයි, මරණය දුකයි, බලාපොරොත්තු කඩවීම දුකයි කියනකොට පිටියේ හේතු වෙලා අහගෙන ඉන්නකොට මොන දුකක්වත් නැහැ නේද? හොඳට මේ කියන කතන්දරේ තේරෙනවා. හැබැයි ලෙඩ වෙනකොට තමයි අමාරුව දැනෙන්නේ. බලාපොරොත්තු කඩ වෙනකොට තමයි අමාරුව දැනෙන්නේ. එතකොට අර අහගෙන ඉන්නකොට දැන සංකීපෙ නැහැ. ඒ නිසා අපිට නිදාන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුතම ඥානයෙන් චින්තාමය ඥානේ ලෝකේ දකින්න තරම් පහසු නෑ. දේවල් සිද්ධ වෙනකොට සිහි බුද්ධියෙන් දකින්න. ඇයි ඒ? සිද්ධ වෙනකොට තමයි අපිට නිකන් නිනව නැතු යන්නේ. අර අජාන් චාහම්දුර හොඳ ලස්සන උපමාවක් චාහම්දුර ගැන දන්නවනේ. තායිලන්තයේ නෑත යුගයේ හිටපු තාම ප්‍රායෝගිකව දහම පුහුණු කරපු මහතෙරුන් වහන්සේනවා. උන්වහන්සේ උපමාවක් කියනවා හරියට මේ දැනුම සහ අත්දැකීමෙහි වෙනස කියන. දැනුමේ ස්වභාවය තමයි දැන් ඔන්න ගහකින් වැටෙන හැටි විස්තර කරනවා. ගහේ මුදුනට යනකොට ඔන්න එකපාරට අත් අතෑරෙනවා. එතකොට කකුල ලිස්සනවා. ඊට පස්සේ එකපාරට පහලට ඇදගෙන වැටෙනවා. එතකොට ඊළඟ අත්ේ හැප්පෙනවා. ඊළඟ අත්ේ හැප්පෙනවා. මෙහෙම මෙහෙම හැප්පි හැප්පි දැන් ඔන්න පල්ලෙහාට වැටෙනවා. දැන් මේකෙදි හොඳට විස්තර කරන්න පුළුවන්. ඒ අත්ෙන් මේ අතට මෙතනින් මෙහෙම ඔලුව පල්ලෙහාට යනවා. කකුල් උඩට හැරලා මෙහෙම වැටෙනවා. එතකොට බය හිතෙනවා ඒකේ. හැබැයි ඇත්තටම අතපය ලිස්සලා වැටෙනකොට අතු කීයක වැදුනද කියලා අපි දන්නවා. මොනම නිකවක් වන්නේ තීරුම් නැතුව බිමට පත දැවෙනවා විතරයි තවන්න. එතකොට අර කියන තරම් විචිත්‍රව අපිට දේවල් දැනෙන්නේ නැහැ සිද්ධ වෙනකොට. ඇයි ඒ? ඒ කියනකොට අපි අහගෙන ඉන්නවා එකින් එක අනුපිළිවෙලට. හැබැයි සිද්ධ වෙනකොට අත අතෑරුණා විතරයි දන්නේ. ඉතුරු ටික මොකක්වත් දන්නේ නැහැ. ඒක තත්තරෙන් දැනෙන්නේ කියන්න සිද්ධ වෙලා ඉවරයි. ඒ වෙලාවට අපිට තියෙන්නේ සිතුන් නැති වෙන භීතියක් විතරයි. ඇයි මේ? අර අහගෙන ඉන්නකොට දැනගත්තු පිළිවෙල ඇයි මේ වැටෙනකොට Tamanth හඳුනා ගන්න බැරි? අහගෙන ඉන්නකොට අපි පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා. දේවල් සිද්ධ වෙනකොට අවධානය යොමු කරන්න බෑ. හැඟීම් වලට වහල් වෙලා හැඟීම් අවදි වෙලා අපි ඒකේ ගිලිලා භුක්ති විඳිනවා. එහෙමනම් ලෝකය අපට අවබෝධ කරන්න අර කියා දෙන තරම් අහගෙන ඉන්න තරම් පහසු නැත්තේ දේවල් සිද්ධ වෙනකොට කුමක් නිසාද? සිහියෙන් තොර වෙන නිසා, හැඟීම් වලට වහල් වෙලා භුක්ති විඳින නිසා. මොකද්ද සිහියයි කියලා කියන්නේ? සිහියයි කියලා කියන්නේ හැඟීම් වලට වහල් වෙලා ඒ අරමුණේ ගිලිලා භුක්ති විඳින් නැතුව ඒ දිහා බලන්නට පුළුවන්. අර දැන් අහගෙන ඉන්නකොට අපි එළියේ ඉඳ අනේකාගේ ප්‍රශ්නේ විශ්ලේෂණය කරනකොට අපි ඒකට පණින්නේ නැහැ. අනිත් මිනිස්සු දෙන්න අතරේ දික්කහාද වෙන්න තරම් බරපතල අර්බුදයක් තියෙන. අපිට ඒක අදාළ නැහැ. අපි ඉතින් එළියේ ඉඳලා දික්කහාද වෙන්න එපා. ওই ප්‍රශ්නේ මෙහෙමයි. නෝනාගේ ප්‍රශ්නේ මෙහෙමයි. මහත්තයාගේ ප්‍රශ්නේ ඔක්කොම කියන්න පුළුවන්. හැබැයි Tamanta දික්කහාද වෙන්න ප්‍රශ්නේ මතුවුණාට පස්සේ එහෙම විශ්ලේෂණය කරගන්න තරම් සිහි කල්පනාවක් නැහැ. තවනොත් ඒකාන්තයක ගිලිලා ඉන්නේ. එතකොට ප්‍රශ්නේ දිහා දකින්න ලෑස්ති නැහැ. ප්‍රශ්නේ කිමිදිලා ඉන්නේ. එවනම් අපිට අසන තරම් පහසු නැති වෙන්නේ, හිතන තරම් පහසු නැති වෙන්නේ, විඳිනකොට දේවල් අවබෝධ කරගන්න පහසු නැති වෙන්නේ ඇයි? ඒ වෙලාවට අපි එහි ගිලෙනවා. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටවා ගන්නවා කියන්නේ අහනකොට ඉන්නවා වගේම, සිතනකොට ඉන්නවා වගේම, දේවල් සිද්ධ වෙනකොට ඒකේ කිමිදෙන්නේ නැතිව, ඒකේ කොටස්කරුවෙක් වෙන්නේ නැතුව, ඒකේ ගිලෙන්නේ නැතිව, ඒක භුක්ති විඳින්නේ නැතිව එළියේ ඉඳගෙන අනුන්ගේ ප්‍රශ්නේ දිහා බලන්න වගේ තමන්ගේ කාරණේ දිහා බලන්නට තරම් පුහුණු වෙනවා. මේක අපිට කියන තරම් ලේසි නෑ කරනවා බලන්න. තමන්ට දේවල් මතුවෙනකොට කොහොමද ඔහොම කරන්නේ? පහසු නෑ. හැබැයි පුහුණු වුණොත් බැරිකමක් නෑ කියලා. පුහුණු වුණොත් බැරිකමක් නෑ. ඒක එකපාරට පුහුණු කරන්න බෑ. ටික ටික වුණ පුහුණු කරා. කාලාන්තරයක් ටිකෙන් ටික ටිකෙන් ටික අපි ප්‍රගුණ කළොත් බැරිකමක් නැහැ සිහි කල්පනාවෙන් ඉන්න. මට මතකයි පුංචිම කාලේ මට එතකොට ඇති වයස අවුරුදු 3-4 විතර ඇති. අපේ ගමේ හිටියා බොහොම සත්පුරුෂ කාන්තාවක්, ඥාතිත්වයෙන් අපිට කිරියම්මා වෙනවා. කිරියම්මා කියලා නෑකමට කිව්වට වැඩි වයසක් නෑ, අවුරුදු 35ක් 40ක් විතර ඇති. ඒගොල්ලන්ට දරුවෝ හිටියේ නෑ. අපේ පවුලේ අපි 9 දෙනෙක්. මම තමයි බාලම. ඉතින් ඒගොල්ලන්ට දරුවෝ නැති නිසා මාව තමයි එක්කන් ගිහින් උරතල් කරන්නේ, කෑම උයලා දෙන්නේ, ඇඳුම් අරන් දෙන්නේ, ඔක්කොම ඉතින් මට සියලු සාත්තු සප්පායන් එහෙන් කෙරෙනවා. ඒ නිසා මගේ මනසෙන් දැන් ලොකු බැඳීමක් ඇති වෙලා තිබුණා මේ කිරියම්මත් එක්කලා. ඔය අවුරුදු 35-40 වයසේදී එතුමිය හදිසියෙම පිළිකා රෝගයක් හැදිලා මියගියා. තාම සත්පුරුෂ කාන්තාව. ගමේ හැමෝමත් එක්ක හොඳින් හිටියා. දැන් ගමේ සියලුම දෙනා වගේ මේ මල ගෙදර ගියා. අපේ ගෙදරත් හැමෝම ගියා. ගිහිල්ලා දැන් ඉතින් අර මිනිය ළඟ වට වෙලා විලාප කියේ හැමෝම අඬනවා. අඬනකොට දැන් පොඩි දරුවන්ගේ ස්වභාවයනේ වැඩිහිටියෝ අනුකරණය කරන්නේ. ඒ නිසා දැන් අර වැඩිහිටියෝ අඬනකොට දැන් මටත් ඇදෙනවා. ඒ විතරක් නෙමෙයි, මටත් ඇත්තටම අඬන්න කාරණයක් තියෙනවා. දැන් මට උදව් කරපු කන්න බොන්න දීපු කෙනානේ,
මැරිලාද කියන පැහැදිලි සංඥාවක් මට තේරෙන්නේ නැහැ අවුරුදු 3 4 වයසේ. හැබැයි දැන් මේ පෙට්ටිය දිග ඇරිලා ඉන්නවා ආයේ නැගිටින්න නැහැ කියන එක මම දන්නවා. එනිසා දැන් අනිත් අය මිනි පෙට්ටිය ළඟ හිටගෙන කිඹිඳ මිඳ අනනවා මම මිනි පෙට්ටිය ළඟ බිම වාඩිලා බිත්තියට හේත් වෙලා මම දැන් ඉහි ගහනවා. ටිකක් කලින් කොට දැන් ඉතින් හොටු කඳුළු පෙරාගෙන මම අඬනවා. ඔහොම අඬනවා ඉන්නකොට එකපාරට මට කල්පනා වුණා මම මොකටද අඬන්නේ කියලා. මම මොකටද අඬන්නේ මට අඬන්න නැතුව ඉන්න බැරිද කියලා එකපාරට මට හැඟීමක් ආවා. ඒ අදහස හරියට මතුවෙනකොටම අර හොටු ගලන එකක් නැවතුණා, කඳුළු වැක්කෙන එකක් නැවතුණා. ඔක්කොම නැවතුණා දැන් මම හොඳින් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඊට පස්සේ තේරුණා ඕන්න අඬන්න නැතුව ඉන්න පුළුවන්. මම නිකන් බොරුවට අඬලා තියෙනවා. පස්සේ මට කල්පනා වුණා මට ඕන නම් hina වෙන්න බැරිද? පස්සේ මම බිත්තියේ පැත්තට හැරිලා අත් දෙකෙන් මූණ වහගෙන hina වෙලා බලුවා කිසි ප්‍රශ්නයක් නැහැ අපුරුවට hina වෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඉතින් දිගටම අඬන්න පටන් ගත්තා අනිත් අය අඬන නිසා. දැන් මේක මොකක් නිසා කළාද කියලා මට තේරුන්නේ නැහැ. හැබැයි දැන් මට හිතෙනවා අදත් අපිට එහෙම කරන්න පුළුවන්. ඕන්නම් නිකන් තමන්ගේ මනසින් යෝජනා කරන හැඟීම් වලට වහල් වෙලා බොළඳ වෙලා ඔතෑන වෙලා ඔටු කඳුළු පෙරාගෙන දීසුන් නැතුව වැළපෙන්නත් පුළුවන්. ඕන්නම් නිකන් සිහි කල්පනා උපදවාගෙන අහවල් දෙකටද අඬන්නේ අඬලා වැඩක් තියෙනවද මේ කාරණයට කියලා සිහිය උපදවා ගත්තොත් තමන්ට ඕන්නම් නොහඬා ඉන්න පුළුවන්. තව ටිකක් සිහි බුද්ධිය උපදවා ගත්තොත් නොහඬා ඉන්නවා විතරක් නෙමෙයි තමන්ගේ මනසෙත් ලෝකයේ තුල ක්‍රියාත්මක කරන ධර්මතාවය හරියටම හඳුනා ගන්නට පුළුවන්. මේවා පිළිතුනේ අරුම දේවල් නෙමෙයි අවශ්‍ය වෙන්නේ ටිකෙන් ටික ක්‍රියාවට නම් වන්නට පමණයි. හරියට කළොත් බැරි කමක් නැහැ. හැබැයි බොළඳ වුණොත් නිකන් අපට අදාළ දේවල් වෙන්න ඕනේ අනුන්ගේ වටත් අපට ඕන නම් අඬන්න පුළුවන්. ඒ මට්ටමට අපේ මනස ඔතෑනි කර ගන්න පුළුවන් නිකන් හැඟීම් බර කර ගන්න පුළුවන්. දැන් ඔය සමහරු කියන්නේ අනුන්ගේ ලේ දකින්න බෑ. ඇයි ලේ දකින්න බෑ? අනිත් එක්කෙනාගේ කකුල තුවාල වෙලා තියෙන මටයි සිහි නැත්තේ. ඒ මොකද්ද? ඒ තරමට බුද්ධි විදිනු අනුන්ගේ දේවල්. තමන්ගේ අත තුවාල වෙලා තමන්ට ඒක අමාරුව දැනෙනවා නම් ඉතින් සිහි නැතුණක් කමක් නැහැ කියමුකෝ. තමන්ට මොකුත් අමාරුවක් නැහැ. ලේ ගලන්නේ අනිකගේ කකුලේ. සිහි නැති වෙනවා. මට මතකයි ඔය මම විද්‍යාලංකාර පිළිවෙනේ පැලිය ගොඩ ඉගෙන ගන්න කාලේ පිළිවෙන් දින උත්සවයක් වෙන්නේ මමම යෝජනා කළා අපේ හොස්ටල් එකේ ඉන්න විශේෂ නිවාසිකාගාරේ ඉන්න හාමුදුරු එකතු වෙලා අපි සුද්ධ පාවිච්ච කරමු වත්ත පිටි ඔක්කොම. දැන් අපි හාමුදුරු 100ක් විතර ඉන්න නිවාසිකාගාරේ අපි ඔක්කොම එකතු වෙලා සුද්ධ පාවිච්ච කිරීම කළා. විහාර මළුවේ ලොකු කොන්ක්‍රීට් තහඩුවක් තියෙනවා. ඒක මොකක් හරි ගොඩනැගිල්ලක් මම හිතන්නේ පොඩි අර මල් ආසනයක් වගේ එකක් කඩාවෙහික උඩට දාලා තිබ්බ කොන්ක්‍රීට් එක. මළුවේ කාලයක් තියෙනවා අතු ගන්නත් අමාරුයි එතන. ඒ නිසා මම කිව්වා අපි මේකත් අයින් කරමු. මෙතන පිළිවෙලක් නැහැ. ඒ නිසා අපි මේ කොන්ක්‍රීට් තහඩුව අයින් කරමු. අයින් කරමු කියලා අපි කීප නමක් එකතු කරලා මේක ඉස්සුවා. මගේ පැත්තට මම විතරයි, අනිත් පැත්තෙන් හාමුදුරුවෝ තොන්නවත් විතර එකපාරට ඉස්සුවා. මගේ පැත්තෙන් පාත් වුණා. පාත්තලම මගේ කකුල උඩින් ගියා. කෙලින්ම මාපටැගිල්ල නිය පොත්ත එහෙමම ඇබරිලා ගලවගෙන ගියා. දැන් කෙළවරෙන් පොඩි කෑල්ලක් ඉතුරු වුණා. එවලෙම ළඟදි විච්ච වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියා. ගියන් පස්සේ දොස්තර මහත්තයා තුවාලෙටම විද්දා බෙහෙත. විදලා ඉවරලා අර කෑල්ලත් අමුවම හැම ගලවලා දාලා දැන් බෙහෙත් දාලා ගැට ගැහුවා. දැන් පහවදාම තුවාලෙ බැඳගෙන ඉන්නවා. ඉන්නකොට හාමුදුර නමක් මම අහන කකුල මොකක්ද? මම දැන් ඔහොම විස්තර කළා. ඊයේ ශ්‍රමදානය කරනකොට කොන්ක්‍රීට් තහඩුවක් ඉස්සුවා, මගේ පැත්තෙන් පාත් වුණා, කකුල උඩින් ගියා, තුවාල වුණා, නියපොත්ත ගැල වුණා, වෛද්‍ය මධ්‍යස්ථානට ගියා, බෙහෙත් විද්දා, නියපොත්ත අයින් කළා. දැන් අරහන්තු ඇස්පිල්ලන් නොගහ ටිකක් වෙලා බලාගෙන හිටියා. එක පාරටම පොල් කඳක් වගේ දනගල ඇදගෙන දැන් මේ තුවාලේ තියෙන මනුස්සයා මං හිටගෙන ඉන්න අරහන්තු සිහත් වෙටි හම්දෙවල වතුර ගාලා පවන් ගාලා යන්තම් නැගිටවල ගන්න. දැන් ඇයි මේ? මේකට තමයි භුක්ති විඳිනවා කියලා කියන්නේ. තමන්ගේ ප්‍රශ්න විතරක් නෙමෙයි, අනුන්ගේ වහක තියෙන ඒවා තමන් විඳිනවා. දැන් ඔය සමහර මව්වරු කියන්නේ අනේ දරුවගේ ප්‍රශ්න අහගෙන ඉන්නකොට මගේ පපුව හෝස් ගාලා ගියා කියන. දැන් මේක ලොකු කාරුණික බවක් වගේ අපට වෙන්නේ. කරුණාව නෙමෙයි වෙන්නතුනේ. හේදීනේ තන්නේ කරම අනුන්ගේ ප්‍රශ්න තමන් භුක්ති විඳිනේ. ඒක කරුණාව නම් ඒ බුදුහාමුදුර මහා කාරුණික කෙනෙකුට දිලපතාම දවස මුළුල්ලේම හොස්තෝස් ගගා ඉඳපාර. දැවිදරි. එහෙම එකක් නැහැ. කරුණාව කියන්නේ සිසිල් ගුණය. ඒක හොස්තාල පත්තු වෙන එකක් නෙමෙයි. එතකොට අනිකාගේ ප්‍රශ්නය අහගෙන ඉන්නකොට මාව පත්තු වුණා. මගේ පපුව පිච්චිලා ගියා. එහෙම කියන්නේ ඇයි? අර ප්‍රශ්නේ එහෙම පිටින්ම තමන් භුක්ති විඳිනවා. සතිපට්ඨානයයි කියන්නේ අනුන්ට සිද්ධ වෙන දේ විතරක් නෙමෙයි තමන්ට දැනෙන දේ පවා ඒකේ ගිලිලා භුක්ති විඳින්න නැතිව ඒකේ බැසගන්නේ නැතිව ඒකේ එල්ලෙන්නේ නැතිව ඒකේ කිඳා බහින්නේ නැතිව පරිස්සමින් ඒ දිහා බලන්නට පුහුණු මේකටදී භාවනා කරන්න කියලා එතමිනිය බතාගෙන වාඩි වෙන්න ඕනේ නැව චිත්‍රපටියක් බලනකොට ටීවී එකක් බලනකොටත් මේවා පුහුණු කරන්න පුළුවන්. ඇයි? දැන් ටීවී එක බලනකොට ටෙලිනාට්‍යයක් බලනකොට අපි හොඳටම දන්නවානේ මේ කෙනෙකුගේ මනසේ මතුවෙච්ච කල්පිත කතන්දරයක් කියලා. හැබැයි සිදුවීම් නෙමෙයිනේ. හැබැයි සිදුවීමක් පාදක වෙලා තියෙන්නට පුළුවන්. නමුත් මේ චිත්‍රපටිය හැටියට ටෙලිනාට්‍ය හැටියට පෙන්නන්නේ මොකද්ද? කෙනෙකුගේ මනසේ මතුවෙච්ච කල්පනයක් රචනා කරලා ඒක නලුනිලියෝදාලා රංගපාලා ආලෝකයෙන් ශබ්දවලින් හඬෙන් ඔක්කොම වෙනස් කරලා ඊට පස්සේ අධ්‍යක්ෂවරේ කෑලි කෑලි කපලා අතනින් මෙතනින් මූට්ටු කරලා පෙන්නනවා. දැන් මේ කතන්දරේ අපි හොඳටම දන්නවා මෙහෙමයි මේක වෙන්නේ කියලා. ඒ දැනගත්තා වුණාට ටික වෙලාවක් බලා ඉන්නකොට මොකද වෙන්නේ? අර අධ්‍යක්ෂකටත් නලුනිලියන්ටත් නැති අමාරුවක් අපිට මතුවෙනවා අරක දිහා බලාගෙන ඉන්නකොට. ඇයි? අපි ඒ ලෝකෙට ගිහින් භුක්ති විඳිනවා. අර මනුස්සයා කියන වචනෙත් නම් අනින්නමයි හිතෙන්නේ මූණකට සමතලා වෙන්න කියලා අපි නලියනවා පුටු උඩ ඉඳගෙන. අර මිනිස්සු රඟපාලා අතට අත දීලා තමයි හරංගෙද කියලා. අපි මේ පුච්චගන්න. ඇයි මේ? හොඳටම දන්නවා මේක කතන්දරයක් කියලා. හැබැයි ඒක බලලා ඉන්නකොට සමහරට අපට නිින්ද යන්නේ, හීනෙනුත් අපට පේනවා. පහුවදා හවස් වෙන්නේ කොයි වෙලාවද කියලා බලා ඉන්නවා. ඉතුරු කොටස බලන්න මේ ඒ මනුස්සයාට මොකද වුනේ? මැරුවද? පන්න පිටින් ඉන්නවා? අපට ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ? කොච්චර දැනගත්තා වුණත් අපට නිනව් නැති වෙන මට්ටමට අපි ඒකෙ ගිලෙනවා. එහෙනම් අපට පුළුවන් නම් මේ බලන්නේ නාට්‍යයක්, මේ බලන්නේ චිත්‍රපටියක්, මේ බලන්නේ කතන්දරයක්. මම නලියන්නට ඕනේ නැහැ, මම නිකන් ලේ පුච්ච ගන්නට ඕනේ නැහැ, මම නිකන් ඉකි ගන්නට ඕනේ නැහැ. සිහි කල්පනාවෙන් මට බැරිද නිකන් හැඟීම් වලට වහල් නොවි මේක දිහා බලાઈ? එහෙම උත්සාහ කරලා බලන්න. එහෙම උත්සාහ කරලා කාලයක් පුහුණු කරන්න පුළුවන් නම් ඒකම උදව් වෙනවා සතිපට්ඨානය ප්‍රගුණ කරන්න. ආයෙ මේ වාලි වෙලා ඉඳගෙන භාවනා කරනවා කියලා වෙනම පුහුණු කළ යුතු දේවල් විතරක් නෙවෙයි. සතිපට්ඨානය බුදුහාමුදුරෝ දේශනා කරන හැම ඉරියව්වකම පවතිනවා. කතා කරනකොට සතිපට්ඨානය තියෙන්න ඕන. කියන්නේ මොකද්ද? හැඟෙන්නේ මොකද්ද? අනේකාගේ ස්වභාවය ඉරියව් මොකද්ද? දක්වන ප්‍රතිචාරය මොකද්ද? හැම දෙයක්ම අධ්‍යයනය කරන්න. එක කෙල්ලුනොත් එහෙම අනිත් ඔක්කොම ගිලිහිලා යනවා. එනිසා සුතමේ ඥානයයි කියලා කියන්නේ අහලා ඇති කරගන්න දැනුම, චින්තාමේ ඥානයයි කියලා කියන්නේ හිතලා ඇති කරගන්න වැටහීම, භාවනාමේ ඥානයයි කියන්නේ ඒ අහපු දේවල්, හිතපු දේවල් ප්‍රායෝගික ලෝකේ ඇත්තටම සිද්ධ වෙනකොට, තමන්ගේ මනසේ, තමන්ගේ කයේ, බාහිර ලෝකේ වා සිද්ධ වෙනකොට ඒවා ගිලෙන්නේ නැතිව, හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අර අහගෙන ඉන්නවා වගේ පිටින් ඉඳගෙන ඒ දිහා බලන්නට අපේ මනස ප්‍රගුණ කරන්නට පුළුවන් නම් ඒකට කියනවා සතිපට්ඨාන භාවනාවයි. ඒ පුහුණුව කාලයක් අපි ප්‍රායෝගිකව පුහුණු කරගෙන යනකොට ගොඩාක් දේවල් දරා ගන්නට පුළුවන් වෙනවා. හැම දෙයක්ම හරියට දකින්නට පුළුවන්. එහෙම පුහුණු කළොත් ජීවිතේ මාරාන්තික අවස්ථාවක දැනෙන බරපතල පීඩාව උනත් අපිට සිහිනුවණින් දකින්නට පුළුවන්. ඒක මම හොඳටම තේරුම් ගත්ත අපේ තාත්තා මිය පරලෝ යන අවස්ථාවේ තාත්තා පිළිකා රෝගයක් හැදිලා මිය ගිහී. ඒ පිළිකාව බරපතල වේදනාකාරී පිළිකාව. සමහර පිළිකා තියෙනවා කන්න බොන්න බැරි වෙනවා, තමන්වත් දන්නේ නැහැ මෙරිලා. සමහර ඒවා හැම වෙලේම දිවා රාත්‍රී පීඩාව. තාත්තාට පිළිකාව වැළඳලා කියලා දැනගන්නකොට හැඟ පුරාම පැතිරිලා සුව කරන්න බෑ. එතන ඉඳලා මාස 3ක් විතර ජීවත් වුණා. දිවා රාත්‍රී කෑගහ තමයි හිටියේ. මුල් මුල් අවස්ථාවේ මම සෑහෙන උත්සාහ කළා ධර්ම කර්ම කියා දෙන්න, එකකටවත් අවධානය යොමුනේ නැහැ. අන්තිම ටික කාලයක් යනකොට තාත්තගේ තුනටින් පල්ලහ පණ නැති වුණා. තාත්තා අවසාන කාලේ අවුරුදු 9ක් විතර පන්සලේ නැවතිලා හාමුදුරුවන්ට ප්‍රස්ථාන කරමින් හිටියා. එතකොට දවසක් මමයි තව හාමුදුරුවනේ තාත්තා බලන්න ගියාම තාත්තා අඬන්න පටන් ගත්තා. රහාමුදුරුවන්ගේ අතින් අල්ලගෙන අනේ හාමුදුරුවනේ මට දැන් ආයෙ පන්සල් දෙන්න විදිහක් නැහැ. මගේ දැන් තුන ටික පල්දහක් පණ නැහැ. දැන් මේ අන්තිම අවස්ථාව තමයි. දැන් ඉතින් මම මැරෙන්නේ මේකින්ම තමයි. මෙහෙම කී කී තාත්තා අඬන්න පටන් ගත්තා. පස්සේ මම එතනදී තාත්තා කියනවා තාත්තේ දැන් මේක නම් අන්තිම රෝගේ මේකෙන් නම් මැරෙන්නේ තාත්තට අඬලා මොකද්ද කරන්න පුළුවන්? අඬලා මේක නවත්තන්න පුළුවන්? අඬලා කරගන්න පුළුවන් එකම දේ හිතනරක් කරගෙන දුගතිය උපදින එක විතරයි. එතකොට කයට නම් අපිට ටික ටික ප්‍රතිකාර කරන්න පුළුවන්. කයට ප්‍රතිකාර කරන්න බැරි වුණොත් මේක අතහැරලා දාලා වෙන එකෙ එල්ලෙන්න පුළුවන්. මොකද මේ අනන්ත සසරේ අපි එකම කයක් දරාගෙන ඇවිත් තින්නේ. ඒක නඩත්තු කරගන්න පුළුවන් තරම් වෑයම් කරන බැරි වෙනකොට ඒක අතහැරලා වෙන එකෙ එල්ලෙනවා. ඊට පස්සේ ඒක නඩත්තු කරලා ඒකත් බැරි වෙනකොට ඒක අතහැරලා තව එකෙ එල්ලෙනවා. එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් තමයි හොඳ. ඉතින් එහෙම වෙන්නම් තෘෂ්ණාව අවිද්‍යාව දුරු කරලා තියෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන තාක්කල් අපි තව එකක එල්ලෙනවා මේක අතහැරෙනවා. ඉතින් ගත නිරෝගී කරගන්න අපි වෑයම් කරමු. බැරිම වුණොත් වෙන එකෙ එල්ලෙමු. හැබැයි හිත දූෂ්‍ය කරගත්තොත් නම් ඊළඟ භවයත් ඉවරයි. ඒ නිසා හිතනවත් කරගන්නේ නැතිව ඔය වේදනාවත් එක්ක පොරාලන්නේ නැතිව පුළුවන් හැටියට සබ්බපාපස්සගතව සිහි කරන්න, බුදු ගුණ සිහි කරන්න කියලා මම බුද්ධ රූපේ කුද්ධි තියෙනලා දීලා මම උපදෙස් දුන්න පුළුවන් තරම් සබ්බපාපස්සගතව මෙනෙහි කරා. ඊට මුලිනුත් කියා දුන්නා. නමුත් ඒකට අවධානය යොමු කළේ නැහැ. දැන් වෙන කරන්න දෙයක්ම නැති තැන, විකල්පයක් නැති තැන මම කියපු දේ කරන්න පටන් ගත්තා තාම. එතකොට තාත්තට තේරෙන්න ගත්තා වේදනාව ටික ටික අඩු වෙනවා. දැන් මොකද ඇත්තටම සිද්ධ වෙන්නේ? අවධානය වෙන පැත්තකට යොමු වෙනකොට වේදනාව දැනෙන්නේ නැතුයන්. අර ඒකෙම එල්ලි එල්ලි ඒකම භුක්ති විඳිනකොට වේදනාව 10000 ගුණයෙන් දැනෙනවා. ඕනම පොඩි අමාරුවක් ගැන නැවත නැවත හිතලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක 10000 ගුණයෙන් ප්‍රකටව දැනෙන්න ගන්නවා. අවධානය වෙන පැත්තකට යොමු කළාම අරද නොදෙනිය යනවා. දැන් අද මේක එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් හැටියටම කරනවා. ඔය පිලිස්සුම් තුවාල වගේ තියෙන අයට අයිස් කඳු සීතල ප්‍රදේශ පෙන්නලා වායු සමනය කරපු කාමරවල ඒ වගේ දර්ශන පෙළෙන්නට සලස්සලා ප්‍රතිකාර හැටියටම මේවා කරනවා. එතකොට එහෙම අවධානය වෙනතකට යොමු කරලා පීඩනය අඩු කරන්න පුළුවන්. තාත්තට මේක දැනෙන්න ගත්තා. ඒකේ තාක්ෂණය මොකද්ද කියලා තාත්තා දන්නේ නැහැ. හැබැයි නමුත් මේක සිහි කරනකොට වේදනාවල් වෙනවා. ඊට පස්සේ නිරන්තරයෙන් සබ්බපාපස ගාතාවු කියන්න පටන් ගත්තා තාත්තා. මෙහෙම ටිකක් මනස සමනය වෙනකොට අපි කොහොමද ජීවිතය ගැන ලෝකය ගැන දැකිය යුත්තේ ඒව භුක්ති විඳින්නේ නැතුව කියලා මම ටිකෙන් ටික කරුණු පැහැදිලි කරලා දුන්නා. මේ අන්නට සතියක් විතර තියා තාත්තා කියනවා හාමුදුරනේ මට හිතෙනවා මේ අසනීප හැදිච්ච එක හොඳයි කියලා. මම එහා ඇයි දැන් මෙච්චර දවසක් කෑ ගහගෙන ඉඳලා දැන් මොකද හොඳයි කියලා හිතෙන්නේ කියලා මම බෑ. නෑ මේ අසනීප හැදුන් නැතිනම් මම කවදාවත් ජීවිතය ගැන මරණය ගැන මේ තරම් ගැඹුරින් දකින්නට පුරුදු වෙන්නේ නෑ. ඔබ වහන්සේ මට ඒකට උදව් කළා. ඔබ වහන්සේටත් නිවන් දකින්න ලැබෙන හේතු වෙනවා. හාමුදුරනේ දැන් මට ජීවත් වුණත් ප්‍රශ්නයක් නෑ, මැරුණත් ප්‍රශ්නයක් නෑ. දැන් මම ඕන වෙලාවක යන්න ලෑස්තියි. මං හිතුවේ තාත්තගෙන් කවදාවත් ඒ වචනේ මට අහන්න පුළුවන් කියලා. මොකද තරම්ම සංවේදී කෙනෙක් තාත්තා. මැරෙනවා තියා ඔළුව ගැක්කුවක්වත් දරා ගන්න සූදානම් කෙනෙක් නෙවෙයි. නක් එක මාස දෙකක් තුනක් ඇතුළත ඒ මට්ටමකට මනස හදාගන්න. එතනින් පස්සෙත් රෝගේ තිබුණා. එතනින් පස්සෙත් වේදනාව තුන තාත්තා සතියකින් මිය ගියා. හැබැයි ඒ සතිය තුල තාත්තා කොච්චර වේදනාව තිබුණා, කොච්චර ලෙඩේ තිබුණා තාත්තා වේදනාව විඳින්නේ නැහැ. බොහොම සතුටින් හිටියා. එහෙනම් ඊට ඉස්සෙල්ලා ලෙඩෙත් තිබුණා, වේදනාවක් තිබුණා, තාත්තා වේදනාව වින්දා. එතනින් පස්සේ ලෙඩෙත් තිබුණා, වේදනාවක් තිබුණා, තාත්තා වේදනාව වින්දේ නැහැ. එහෙනම් විඳිනවා කියන්නේ මොකද්ද? ලෙඩේවත් වේදනාවක් නෙමෙයි පින්නතුනේ. ඒකෙම එල්ලිලා ඒකත් එක පොරාල්ල පොරාල්ල ඒකෙම ගිලිලා ඒකෙම හෙම්බක්. සතිපට්ඨානය කියන්නේ තියෙන දේ තියෙන තැන තියෙන්න ඇරලා අපි පිටින් ඉඳලා ඒ දිහා බලනවා වගේ පූර්ණ අවධානයෙන් ඒ දිහා බලන්නට අපි පුහුණු වෙනවා. එහෙම බලනකොට තමයි හැම දෙයක්ම පැහැදිලිව පේන්නේ. ඒකේ ගිලිච්ච ගමන් අපිට නිනව නැතු වෙනවා. දරා ගන්න බැන්න ඔරොත්තු දෙන්න නැතු වෙනවා. අර එළින්නම් බලනකොට පැහැදිලිව පේනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි වතුර වලල කොළඟට ගිහිල්ලා හොඳට ළඟ වෙලා බලනකොට ඇතුලේ මාළුවෝ පීන නැහැටි, පැලෑටි තියෙන නැහැටි, ගල් කැට තියෙන නැහැටි ඔක්කොම පේනවා. ඊට පස්සේ අපි වතුරේකට බැස්සොත් මොකද වෙන්නේ? ඇහි වතුර ගෑවෙන මට්ටමට බැස්සොත් හොඳට ඇස්සල්ලා බැලුවම මොනවද වෙන්නේ? නිකම් දොර පාටක් විතරයි. ඇයි පිටින් ඉඳගෙන බලනකොට පේනුණාට ඒකේ ගිලිච්ච ගමන් පේන්නේ නැතුයා. අපේ මනසත් එහෙමයි. ඕනම දෙයක් පිටින් ඉඳගෙන බැලුවොත් මනසට හඳුනා ගන්න පුළුවන්. මනස එහි ගිලුනොත් අපට කිසිවක් පැහැදිලිව හඳුනා ගන්න බෑ. නිසා සතිපට්ඨානයයි කියලා කියන්නේ භාවනාවයි කියලා කියන්නේ අර අපි අහන දේවල්, අපි හිතන දේවල් සිද්ධ වෙනකොට ඒවා ගිලෙන්නේ නැතිව පිටින් ඉඳගෙන තව දෙයක් දිහා බලා ඉන්නා වගේ අපේම මනස දිහා බලන්නට අපි පුරුදු වෙනවා. ඒකට කියනවා චිත්තානුපස්සන සතිපට්ඨාන. අපේම කය දිහා බලන්න අපි පුරුදු වෙනවා. ඒකට කියනවා කායනුපස්සන සතිපට්ඨාන. අපටම දැනෙන වේදනාව දිහා ඒක විඳවන්නේ නැතිව, ඒක එල්ලෙන්නේ නැතුව, ඒක ගිලෙන්නේ නැතුව වෙන දියක් දිහා බලා ඉන්නවා වගේ අපේම වේදනාව දිහා බලා ඉන්න පුරුදු වෙනවා. ඒකට කියනවා වේදනානුපස්සන සතිපට්ඨාන. ලෝකේ ධර්මතාවයන් පිළිබඳව ඒව එල්බ ගන්න නැතුව අවධානයෙන් බලන්නට පුරුදු වෙනවා. ඒක ධර්මානුපස්සන සතිපට්ඨාන. මෙසේ තථාගතයන් වහන්සේ දේශනා කරන අපේ ඥානය පූර්ණ වෙන්න නම් ඇසූ දැනුම ප්‍රමාණවත් නැහැ. සිතූ දැනුම ප්‍රමාණවත් නැහැ. ඒ අහන සිතන දේවල් සැබෑ ලෝකේ ජීවිතයේ අත්දැකීම් හැටියට මතු වෙනකොට එතෙන්දි හැඟීම් වලට වහල් වෙලා නිනව නැතුව යන්නේ නැතුව සිහියෙන් අවදියෙන් කුමක්ද වෙන්නේ කියලා පූර්ණ අවධානයෙන් දකින්නට අපේ මනස ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරන ප්‍රමාණයටයි ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව යථා ස්වභාවය අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව මෙබඳු දැක්මක් අවදි කරගන්නේ නැතිනම් ඒ ජීවිත හිස් ජීවිත හැටියටයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. එක දවසක් ජීවත් වුණත් කමක් නැහැ, ජීවිතේ ලෝකයේ පිළිබඳව මේ ගැඹුරු යථාර්ථය දකින්නට සිහිය ප්‍රඥාව අවදි කරගන්නවා නම් එබඳු මිනිසුන්ගේ ජීවිත අර්ථ සම්පන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සමේ කාරණා සිහිය පවත්වාගෙන තමන් අහන කියන දහම් කරුණු අන් අයට දෙන උපදෙස් වගේම තමන් දන්නා දැනුම හුදෙක් දැනුමකට සීමා කරන්නේ නැතිව ජීවිතය අත්දැකීම් ලැබෙනකොට හැඟීම් වලට වහල් වෙලා රුචි අරුචිකට එක්කලා බොළඳ වෙන්නේ නැතිව මනස දුබල කරගන්න තුර ටිකක් මනස ශක්තිමත් කරගෙන අවදි කරගෙන සිහිය උපදවාගෙන ජීවිතයේ යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා සෑම අත්දැකීමක්ම සිහිනුවණින් අධීක්ෂණය කරන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න පුහුණු වුණොත් ඒ සතිපට්ඨාන භාවනාවයි ඒ තුළින් ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව ගැඹුරු යථාර්ථය අපි මතු පිටින් දකිනවට වඩා ගැඹුරින් අවබෝධ කරගෙන මේ ලැබූ මනුෂ්‍යත්වය අර්ථවත් කරගන්න පුළුවන්. මෙතෙක් වෙලා ඇසූ දහම් කරුණු ඒ සඳහා හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැනවදාල් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සතා ආචෝටි පුතාලත් බොහොම හොඳයි කලබල කරන්නේ නැතුව හොඳට බලන්න.